ඊළඟට ගරු විමල් රත්නායක මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, ක්‍රීඩා රෙගුලාසි සකස් කිරීම පිළිබඳ මේ විවාදය පිළිබඳව කෙටි අදහස් දැක්වීමක් කිරීමට කැමැති. මූලික වශයෙන් මේ රෙගුලාසි වලට අපි පක්ෂයි. පසුගිය අවස්ථාවේදීත් මේ පිළිබඳව අපේ පක්ෂපාතීත්වය ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම අපි මෙතෙන්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවත් විශේෂයෙන්ම කෝප් කාරක සභාවත් විශේෂ විගණන වාර්තාවක් විශේෂ විගණනයක් සිදු කර ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවෙනා වූ විශාල වංචා දූෂණ පිළිබඳව. ඒ නිසා අපිට පැහැදිලි පසුගිය අවුරුදු 20ක 25ක විතර පමණ කාලයක් තිස්සේ විශේෂයෙන්ම ලොකු කුසලාන ජයග්‍රහණයෙන් පසුව සිටම මේ ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කියන එක විශාල වශයෙන් දූෂණය ලක්වෙච්ච මහා පරිමාණ හොරකමේ මූලස්ථානයක් බවට පත්වලා තිබෙනවා. අද දිනේදී ඇත්තටම සිදු වෙන්නේ මේ සූදු වලට සම්බන්ධ පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලන සම්බන්ධ වෙන්න තහනම් කරමින් නීති රැක්ෂක සීමා. ඒ නිසා ඒ නීති එකඟයි. නමුත් මම දන්නේ එතුමා අද මේ පැත්තේ නට ඔය පැත්තේ ඉතිරි නම් මේ පණත් මෙහෙම ඉද කියලා. මම නම් එක සැක කරනවා ගරු කථානායකතුමනි. අද ඔය මන්ත්‍රීතුමාට විශාල වශයෙන් විවිධ දේවල් කිව්වට එතුමත් අර වසන්ත සේනානායක මහත්තයා වගේ හෙට මෙහෙට යනවනම් මං හිතන්නේ ඔබතුමාලා මේව ගෙනේ කියලා. ඒ නිසා මොකද ඔබතුමාලට දූෂණය මතක් වෙන්නේ ඉතාම පටු අවස්ථාවන්වලදී පමණයි. ඔබතුමාලා කවදාවත් ඔප්පු කළ නැහැ ආණ්ඩුවක් වශයෙන් ඒ දූෂණයට එරෙහිව අල්ලසට එරෙහිව ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන්වත් ලොකු දේශපාලන කරුණු නෙමෙයි එහෙම කරනවා කියලා. මොකද කරු කථානායකතුමනි, මේ ක්‍රිකට් සම්බන්ධ දූෂණය අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි. ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ මේ ඔට්ටු සූදු ව්‍යාපාර සම්බන්ධ පුද්ගලයෙක් ක්‍රිකට් පරිපාලන සම්බන්ධ වීම නිසාම තමයි මේ ඔට්ටු සූදු වෙන්නේ කියලා. මම හිතනවා තිලංග සුමතිපාල මහත්මයා එන්න කලින් ඉඳලා මම තේමාව සිද්ධවලා තියෙනවා. එතුමාට පස්සමඩ වැඩි වෙලා තියෙන්න පුළුවන්, තවත් වැඩි වීමින් තුනක්. ඒ වගේ මම හිතනවා මේකේ තනිකරම පරිපාලනය පමණක් නෙමෙයි, පරිපාලනය දූෂිත වෙන්නේ දේශපාලනායකත්වයේ දූෂිත නිසා. දේශපාලනායකත්වයේ දූෂිතභාවය නිසා තමයි ඒ පරිපාලනය දූෂිත වෙන්නේ. මේක ඡන්දෙන් දිනනවා කියලා කාට හරි කියන්න පුළුවන්. නමුත් අපි හොඳ ආකාරම දන්නවා ගොඩක් ඒ අමාත්‍යවරයා, අමාත්‍යංශ නිලධාරීන් සහ ඊට යට තියෙන සංස්ථාවල සභාපතිවරු අතර තද සම්බන්ධයක් සහිතව තමයි මේවා සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් අර මේ රෙගුලාසි දැමීමෙන් මේක හොඳ දෙයක් වුණාට මේකෙන් දූෂණය නතර වෙයි කියලා වගේ සුරංගනා කතාවක් නම් මං හිතන්නේ කිසියෙන්ම විශ්වාස කළ යුතුයි කියලා. මොකද දැන් අජුරණතුංග මහත්මයා කිව්වා දැන් මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න උපසභාපතිවරයෙක් දේශීය ක්‍රීඩා පාවා දීලා තියෙනවා කියලා. දැන් ඉතින් එතුමා ඔට්ටු සූදුවට සම්බන්ධද එතකොට? මං හිතන්නේ එහෙම නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ රැකට් එක ගත්තොත් කෝප් කාරක සභාවේ තොරතුරු අනුව ඉතා පැහැදිලි කරු කථානායකතුමනි, මේක මේ බහමාස් වල වෙන රටවල් වල හොර ඊමේල් හදාගෙන ඒ ඊමේල් වලට වෙනම සම්පූර්ණ මේ ටෙන්ඩර් උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටීවී රයිට්ස් වලට ටෙන්ඩර්ස් දානකොට ඒවා වෙනම ව්‍යාජ account එකකින් වෙනත් රටවල් වලට සම්බන්ධ ඊමේල් වලින් යවලා සම්පූර්ණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිබෙන ඒ ටෙන්ඩර් කටයුතු ඒ මිල ගණන් පිළිබඳව ඒ ඒජන්තයන් දැනුවත් කරලා ඒතර ඒ ඒජන්තයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තටම තැන් දෙකක ඉඳගෙන එකට වැඩ කරනවා. ඉතින් මේක ඇත්තටම වෙන්නේ මේ පිළිබඳ වංචා දූෂණ මතු වුණාට පස්සේ මේ පිළිබඳ හදිසි ඔඩිට් එකක් යනවා. මොකද මුදල් යනවා ඒ බහමාස්වල තියෙන account වලට. නමුත් ඔඩිට් එක යනකොට දැන් මේ සල්ලි පෙන්න ගන්න ඕනේ. නිසා සල්ලි ඉක්මනට ගේන්න කියලා ආපු මේල් තියෙනවා. ඒවා අපිට ඔඩිට් එකට අවිල්ල තියෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි මේවා මේ ඉතාම කුප්‍රකට නේද මහත්තුරුන්ගේ ක්‍රීඩාවක වට අන්තිම තුට්ටු දෙකේ වැඩක් වට මේක පත් කරන් තියෙනවා පාලකයන්. ඉතින් මේකට කෙලහලන ප්‍රමාණයනුත් පේනවා අපිට හැම කෙනාම. ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරඟය දෙවෙනි වෙන ජනාධිපති තරඟ විතරනේ. ජනාධිපතිතුමා විතරයි. ඒ නිසා අපි දකින දේ තමයි මේ ඔට්ටු සූදු කරුවන් අයින් කිරීම හොඳ දෙයක් වුණාට මේකෙන් නතර වෙන්නේ නැහැ මේක දූෂණ. මොකද අපි දැනුත් අපිට දැන් මේ වමිතාවක් කීමේ කියනවා කෝක්කාරක සභාවට දෙන සමහර තොරතුරු ලබා දෙන්නේ ඒ සමහර දූෂණයන්ට ඊට කලින් සම්බන්ධලා හිටපයි. ඒකත් කියන්න ඕන. කෝක්කාරක සභාවට නැතත් සමහර තොරතුරු ලබා දෙන්නේ එහෙමයි. ඒ නිසා මෙතන මම ඒකයි කිව්වේ දේශපාලන නායකත්වය දූෂිතභාවය තබාගෙන එකට අදාළ කරන පැහැදිලි ප්‍රතිපත්තියට යන්නේ නැතුව ඔබ ඔබතුමාලා මේ කරන දෙයින් පමණක් මේක සුද්ධ වෙන්නේ නැහැ කියන එක මුලින්ම මූලික වශයෙන් කියන්න ඕනේ. ඒ නිසා අපි ඒ වගේම අපි කියන්න කැමැති දැන් මේකට දේශපාලනඥ දේශපාලන තනතුරු දරන පුද්ගලයන් මේ ක්‍රීඩා සංගම්වල සභාපතිරු දරන එක හරි අන්තර්පාලන කමිටුවන එකත් අපි දකිනවා ඒ හා සමානම වැරද්ද. මොකද මොදේ සමහර දේශපාලනඥයන් ඉන්නවා ඔවුන් තමන්ගේ ඥාතීන් තමයි සියලුම සංස්ථාවට පත් කරන්නේ. තමන්ගේ ඥාතීන්. ඒකත් අපි කියන්න ඕනේ මේ වෙලාව. ඒ නිසා ඒ තමන් යටතේ තියෙන කිසිම ආදරණයක් ලාභ කරලා නැහැ මේ සමහර කතා කරන අය. ඒ නිසා දැන් අපි ඒකයි අපි කියන්නේ මේ අර මෙතන මේ තියෙන්නේ මං හිතන්නේ ජන මේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම කියන එකට මුවා වුණාට මේක වෙන දේශපාලන ප්‍රශ්නකුත් එක්ක තමයි තියෙන්නේ. ඒ නිසා අපි සහමුලින් මේකඟයි මේ කාරණයට. නමුත් මේකෙන් අර සම්පූර්ණ මේක විසඳනවා කියන මිත්‍යාවට යාතු නෑ. ඒ වගේම මම කියන්න කැමතියි දැන් විශේෂම ක්‍රිකට් ක්‍රීඩකව ගැන. මම හිතනවා දැන් අපි මුළු රටම ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම ඉතාම සාධාරණව ඉතාම දැන් අපි ආදරය කරන අපි ගරු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි අතර මේ පාලනයේ වරද නිසා සහ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ පැහැදිලිවම මේ විවිධාකාර මම දන්නේ ඔට්ටු අල්ලලාද නැද්ද කියලා මැච් ෆික්සින්ද නැද්ද කියලා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයනුත් අපි පේනවා රට වෙනුවෙන් සෙල්ලම් කරන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. ඒකත් ඇත්ත. ඉතින් ඒ කියන්නේ රට වෙනුවෙන් සෙල්ලම් අපි මැද්දින්නම විකලන්ට ආදරේ තමයි. නමුත් අපිට පේනවා එතන පිරිහීමක් තියෙනවා. ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ඉන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ක්‍රීඩකයන්ගේ විනය හදන්න යන්නේ නැහැ. කෙලින් තීන්දුව ගන්නත් බෑ. මොකද ක්‍රීඩකයෝ දන්නවා මේ උඩ ඉන්න දූෂිතයෝ කියලා. අවසානයේ ඇත්තටම ලංකාව තමයි පව් සිද්ධ වෙලා. ලංකාව තමයි පව් වෙලා තියෙන්නේ. ප්‍රේක්ෂකෝ තමයි පව් වෙලා තියෙන්නේ. අර ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා දාස් ගණන් ලාංකිකයෝ ඇවිල්ලා බලන්න කොච්චර චීය කරනවද කියලා. හැබැයි ඒ නිසා පාලක මණ්ඩලයේ 90%ක් වැරදි නම් 10%ක් විතර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දායකත්වයක් තියෙන ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩකයන් වුණාට. අපි ඒක වහලා කතා කරන්න ඕනේ නැහැ. මොකද ඕනම තැනක මුදුන දූෂිත වුණාම ඊට පහලත් එහෙම පිරිසක් හැදෙනවා. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම ක්‍රීඩාමැතිතුමාට කියන්නේ දැන් ඔට්ටු සූදුකාරව අයින් කරලාට විතරක් වැඩක් නැහැ. මහබැංකු කඩමු කට්ටිය පත්තල හරියන්නේ නැහැ එතකොට මේකට. හැම ටෙන්ඩරකින්ම ගණ කතා කරන කතපත් කළා වැඩක් නැහැ. ඒ නිසා ඔබතුමාලට මේක කරන්න බෑ ඇත්තටම. නමුත් අඩුම ගානේ මෙහෙම දෙයක් හරි කරන්න ඔබතුමා ඉස්සරහට අපි ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි මේ අවස්ථාවේදී ඔබතුමා නවත අවධාරණය කරනවා මේ කෝපකාරක සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ ඍතු සම්බන්ධයක් අරන් දෙන මේ ජාතික අපරාධමේ කරන්නේ ලංකාවට ආඩම්බර වෙන්න ඉතුරුලා තියෙන ක්‍රිකට් වගේ එකයි දෙකයි. ඒ වයින් හොරකම් කරන ගැන තමයි අපි මේ වාද විවාද කරන්නේ. ඉතින් ඒ නිසා අපි නැවතිලා සින ඔබතුමාට කෝපකාරක සභාව ඉතා විශිෂ්ට වාර්තාවක් තියෙනවා. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙතන පුද්ගලයන් ඉන්නවා නම් මේවට දාලා කරන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද දැන් මේ දූෂිතයන් අපි නොදන්න අමුතු දූෂිතයෝ නෙමෙයි. අපි ළඟම ඉන්න දූෂිතයන්. ඒක ඔබතුමාට කියන්න ඕනේ. අවසාන කතානායකතුමනි
ගරු බිමරත්නමහත්තයා මේ සමාජයේ මීට ඉරත් ඉලිමක් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී කිව්වේ අපිට අවශ්‍ය වෙලාවක කැඳවුවත් ඕනලාගේ වන්න පුළුවන් කියලා. නමුත් දැන් මම තේරුම් අරන් ගිහලා තියෙනවා මේකේ අවශ්‍යතාවය නැවතත් මම අවධානය යොමු කරන්න. පොයිචි.
හොඳයි කරු කතානායකතුමනි ඔබතුමා එක කර දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න කැමති මේ විවාද ඍජුව සම්බන්ධ නැති වුණත් ඔබ ධාතුමා දන්නවා කරු කතානායකතුමනි දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් මීට දිනකට දෙකකට පෙර ජනාධිපති සමාව යටතේ සිරකරුවෙක් නිදහස් කරනු ලැබුවා. තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධව. ඉතින් ඇත්තටම ගත්තොත් කරු කතානායකතුමනි මේක මුළු රටක් වශයෙන් අපි දකිනවා අපි රටත් විශාල වශයෙන් නීති ආධිපත්‍ය අධිකරණයේ හැල්ලු කිරීමක් කරනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් උත් මේකෙදී හුදකලා වීමකට ලක් වෙනවා. මොකද මේ මරාදමලද තරුණිය සීන් ජාතික තරුණියා ඉතින් ඒ නිසා අද අන්තර්ජාතික වශයෙන් විශාල ලංකාවට අති දවැන්ත අපකීර්තියක් සිද්ධ වෙලා තියෙනවා ජනාධිපතිතුමා විසින් මේ ගන්නාලාද ක්‍රියාමාර්ගයේ විසින්. මොකද දැන් මම දැක්කා දැන් අපේ රටේ පළ වෙලා තිබෙනවා ඒ මිය මරාදමලද තරුණියගේ නංගි නැගණිය විසින් ලියන ලද ලිපියක් තිබුණා. ඇත්තට මේක හදවත කඩාගෙන වන්නා ඒක කියවත්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම දකින දේ තමයි ජනාධිපතිවරයා මේක කරේ ඇයි කියන්නේ. මේක එතුමාගේ යම්කිසි ඥාතිත්වයක් නිසා. නැත්තම් එතුමා දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා සමග සංධානගතලා තිනවා. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයාලා ගොඩක් අයට ජනාධිපති සමාවල දුන්නා. ඉතින් ඒ ඉල්ලීමක් මතද මේක කළේ. එහෙම නැත්තම් වෙන මුදල් ගනුදුරු ගැනත් මෙතන මිනිස්සු කතා කරනවා. මුදල් ගනුදුරු ගැනත් කතා කරනවා. මොකද සමාව දිය යුතු දෙනවා නම් යම්කිසි ක්‍රමවේදයකට තෝරන්න ඕන කරන ගොඩක් අය ඉන්නවා කියලා නීති ශේත්‍රෙත් කියනවා. ඉතින් එහෙම තිබේදී ඒ නිසා ජනාධිපතිවරයා එල්ලුංගස් කියනවා කියලා ඇවිල්ලා අවසානයේ මේ ඊටාම තිරස්චීන ලෙස ඝාතනය කළ ඒව සැකේන්තර ඔප්පු වෙච්ච පුද්ගලයේ වැඩිකරුවේ උසායවල පිළිවෙලට නඩු අහලා ෂෝට් කට් වලින් නඩු අහලා නේ පිළිවෙලට නඩු අහලා වැඩිකරුවේ වෙච්ච කෙනෙක්ව දැන් ජනාධිපති නිදහස් කරනවා. ඉතින් ඒක ජනාධිපතිතුමාක් අභිමුවදි මේ කරද්දී තවත් බරපතල අනතුරක් එනවා. ඊළඟට එන්න ඉන්න ජනාධිපතිතුමාට මේක තව පූර්වාදර්ශයක් වෙනවා. අපි පිළිගන්නවා
ගරු මහත්තයා විනාඩියයි
මගේ වෙලාවෙන් අඩු කරන්න එපා කතා නැගතුමා.
හොඳයි. අරණයක් නිසා ඔබතුමාගේ අවසර ඉල්ලනවා. ඔබතුමාගේ අවසර ඇතුව වැදගත් දෙයක් කියන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා වරදකරුවෙකුට සමාව දෙද්දී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත. ඒ නඩුව විභාග කර විනිශ්චයකාරතුමාගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. නීතිපතිගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. අධිකරණ ඇමතිවරගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. එහෙම කරලා තමයි ගරු මන්ත්‍රීතුමනි මේක කරන්න පුළුවන්. දැන් මේක ඉතාම නරක ආදර්ශයක් වෙනවා මේ ක්‍රියාපිළිවෙල අනුගමනය කළ නැත්නම්. ඒ වගේම ඔබ දන්නවා දැන් පහුගිය දවස්වල මැතිවරණයේ උදෙසාත් පොරොන්දු දෙනවා මේ සමාව දෙනවා කියලා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ. මේක මේ පාර්ලිමේන්තුව සුදුසු අවස්ථාවක අවධානය යොමු කරන්න ඕනේ මේ සමාව දීමේ ක්‍රියාපිළිවෙල පිළිබඳව. මේක මේක පිළ්‍යාන් වුණත් වෙන කෙනෙක් වුණත් ඒක මම හිතන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ඔබතුමා මතු කරපු කොහොම වැදගත්.
හොඳයි ගරු මම.
ඔය නමුත් මම කියන්නේ ඔබතුමාලා ආණ්ඩුවක් නේ ඔබතුමාලා ආණ්ඩුව. දැන් ඔබතුමාලා ආණ්ඩුවක් විදිහට මම මේකන කියලා තියෙන්නේ. ඔබතුමාලා ආණ්ඩුවක් විදිහට මේක හෙලා දකලා නේ ඔබතුමන් මාධ්‍ය ප්‍රකාශල 60 උට අමාරකි. එක්කෙනෙක්ව ජනාධිපති මේ කරපු දේ හෙලා දකලා තියෙනවා. දැන් මම මෙතන හැන්සාට් කරන අනුර දිසානායක සහෝදරයාගේ නිවේදනයේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දාලා තියෙනවා අධිකරණයන් විසින් හෝ වෙනත් ව්‍යවස්ථාපිත අධිකාරණයක් මගින් නියම කරන දඬුවමක් ලිහිල් කිරීමේ ජනාධිපතිවරයා සතු බලතල හවුස් කිරීම කළ යුතුයි කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 94 වෙනි පිටුවේ. ඔබතුමාලා ආණ්ඩුවක් විතර මොකුත් කියලා නැහැ නේ. ඒකයි ඔබතුමාලගේ තියෙන ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් නැහැ ඔබතුමාලා. දැන් මම දකින්න ගරු කතාන අපි මේ පාස්කු ප්‍රහාරයක් කාලා ජන්තන් ජාත්‍යන්තර වශයෙන් නම හදාගෙන එනකොට ඊට පස්සේ මිනුවන් කොට ගැහුවා. නම නැති වුණා. ඊට පස්සේ දැන් එල්ලුම් ගහක් ගෙනල්ලා ඊට පස්සේ නැති වුණා. ඊළඟට දැන් මේ තරුණියක් සීන් ජාතික තරුණියක් අය මේක විනාශ මරලා දැම්මට පස්සේ ඒක නිදහස් කාට. ඊට පස්සේ මුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති පත්තරම් බලන්න, වෙබ්සයිට්ස් අරන් බලන්න.
ඒකට ගරු මන්ත්‍රීතුමා වේලාව දුන්නා.
හොඳයි මම අවසන් කරන්න. ඒ නිසා මේක හෙලා දකිනවා. මේක ඇත්තටම කාන්තාවන්ටත් කරන ලද ඉතාම තිරස්චීන ප්‍රහාරයක් මේ ජනාධිපතිතුමා කරන්නේ. මොකද මේ තමන්ගේ මොකද කියන්නේ එවැනි අයට අධිකරණයකින් වැඩිකරු කරාට පස්සේ ජනාධිපතිතුමාට මොකද්ද තියෙන සදාචාරයයි තියෙන්නේ. නීතිමය වශයෙන් මොනවා හරි තියෙන්න පුළුවන්. ඒ නිසා මේක අන්තිම වැරදි. මේක එක්සත් ජාතික පක්ෂයේ ජයජයවාද දනලා මහින්ද රාජපක්ෂ ලොකම කරපු දෙයක් තමයි එතුමත් කළා තියෙන්නේ. ඒ නිසා මේක වහාම නතර කළ යුතු දෙයක් කිනාත් අවධාරණය කරමින් ක්‍රීඩාවේ දූෂණය නතර කරන්න ගරු හරිනමතුමාට අපි කියනවා. ඔබතුමාට තව කාලයක් ඉන්න ලැබුණොත් විතරක් ඔය මේ සූදුවට්ටු කරුවන් විතරක් පමණන්නේ. මොකද මෙතුම ඔය පැත්තට ආව සමහරට මේ ගැසට් එක ඔබතුමා විද්‍රෝහ කරන්න නැති දිනවා. ඔබතුමාගේ පස්සේ නැමති. ඒ නිසා ඔබතුමාලා පැත්තට ආවොත් එහෙම වෙන්නේ නැතුව තවත් හොරු අල්ලන්න බැරි එනේ හොරු අල්ලන්න පුළුවන් විදිහට නීති ශක්තිමත් කරලම යන්න කියලා.
හොඳයි බොහොම ස්තුතියි ගරු තිලංග සමිතිපාල මහත්මයා.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන prevention of offense relating to sports කියන බිල් එක පිළිබඳව ප්‍රථමයෙන්ම මේක ගෙනීම ගැන අපි එකඟතාවයක් තියෙනවා. ඒකට අපි සහයෝගය දෙනවා. මේකේ කරුණු ඉදිරිපත් කරාම කරුණු කිහිපයක් මම අද උදේ ක්‍රීඩා අමාත්‍යතුමාට දැනුවත් කරේ. ඒක එකතුවා නීතිමය වශයෙන් මේ ක්‍රියාත්මක කරද්දී ඇතිවෙන යම් ගැටලු පිළිබඳ. ඒක රජයක් හැටියට එතුමාට පිළිගන්නත් පුළුවන්. එමත් කොමිටි ස්ටේජ් එකේ එහෙම නැත්නම් එතුමාට ඒ ගැන ඕනෑ තීන්දුවක් ගන්න පුළුවන්. නමුත් අපි මම හිතුවේ මේක ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ ගැටලු. දැන් අපි මේකේ දැක්කා මේ ඔෆෙන්සස් කියන එක පැහැදිලිවම විග්‍රහ කළා නැහැ කියලා. ඉතින් ඒකෙදී ඒ ගැන මම සඳහන් කරා 4.7 කියන ඡේදය යටතේ. ඒ වගේම මේකේ තියෙනවා any alternation of the course of the result of any sport or sporting event for gratification must be caught up. It doesn't make sense to say only irregular alterations are caught up. What is the regular alteration? Conversely, what is the regular alteration that can take place for gratification? Then මේ වගේ නීතිය ක්‍රියාත්මක කරද්දී යම් යම් ගැටලු ආවම ඒ අන පනතට ඕන ක්‍රියාත්මක කිරීමේ ගැටලු එන බව තමයි මම සඳහන් කළේ. ඒක අපි හිතනවා ප්‍රශ්න ඇති වෙයි කියලා ඒක හොඳටම පැහැදිලි වුණ නැත්. ඒ වගේම මේකේ යුනිට් එකක් ගැන කතා කරනවා. යුනිට් එකක් පත්කරන පොලිස්පතිතුමාගේ නිර්දේශ මත ක්‍රීඩාමතුමා පත් කරනවා. ඒ ක්‍රීඩාමතුතුමා ඒ පත් කරන කමුටුවේ මුදල් ගෙවීම් විශේෂ ගෙවීම් බලය ක්‍රීඩාමතුතුමාට එනවා. ඉතින් අපි කල්පනා කරන ඔබතුමා ගරු කතානායකතුමා දන්නවා පොලිස් කොමිසමක් තියෙනවා. එතකොට පොලිස් කොමිසනේ යටතේ බැලුවොත් පොලිස්පතිතුමාට තියෙන බලතල තමයි ස්වාධීන මේ ඒකකය නැත්නම් යුනිට් එකට එන්නේ. ඉතින් අපි හිතනවා ඒ ස්වාධීනත්වය පවත්වාගෙන යාම නම් මේකේ කියලා තියෙනවා පොලිසිය භාර ඇමතිවරයා විසින් පත් කරනවා කියලා. පොලිසිය භාර ඇමතිවරයාට වැඩ කරන්න වෙන්නේ පොලිස්පතිතුමාගේ යටතේ ස්වාධීන. නමුත් පොලිස්පතිතුමාගේ බලතල ස්වාධීන පොලිසිය කණ්ඩායමකට ගැනීමේ හැකියාවක් අද පවතින නීතිය අනුව නැහැ. එහෙමනම් එතන ඒ මොන හරි දීමනාවක් දෙනවා නම් ඒක ඉල්ලීමක් කරන්න පුළුවන් විශේෂ ගෙවීම මොන හරි තියෙනවා නම් ඒක පැහැදිලිවම ආය යුතු වෙන්නේ පොලිස්පතිතුමා යටතේ. එතකොට ඒ අධීක්ෂණය කිරීම ගැන ගැටලුවක් නැහැ. එතන අපි හිතනවා මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් ගෙවීම කවුරු ක්‍රීඩා අමතු වුණා. එතුමාට ඒ අසීමිත බලයක් පැවරෙනවා ඒ පොලිසියේ ඉන්න කොමිසමේ ඉන්න අයට අවශ්‍ය සහයෝගය ප්‍රතිපාදනය දෙන්න. ඒක රටේ දැන් පවතින නීතියත් එක්ක පොලිස්පතිතුමාගේ බලය අපිට ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. ඒක ගැටලු සාගත වෙනවා කියලායි අපි හිතන්නේ. දැන් මේකේ ඒ වගේම 11 වෙනි ඡේදයේ මම යොමු කරා ඒකෙත් non cooperation by any person to make any statements or produce any document or parcel to appear before the unit. දැන් ඒකෙත් ගරු කතානායකතුමනි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමාට බලයක් එනවා යම්කිසි තැනැත්තෙක්ගෙන් ඉල්ලීමක් කරාම තොරතුරු එය ලබා දුන්නේ නැත්නම් ඒ පිළිබඳව තීන්දුවක් ගන්න. දැන් මම මේක ගැන සඳහන් කරන්නේ අපේ සමජ්ජයසූරිය මහත්මයා එතුමාගේ දුරකථනයේ ඉල්ලා සිටියා. ඌ ඒ වෙලාවේ පෞද්ගලික හේතුවක් මත ඒ දුරකථනය දුන්නේ නැහැ. එතකොට ඒ දුරකථනය ඒ වෙලාවෙම දුන්නේ නැහැ කියන වරදට ඌට අවුරුදු 3කට තොරතුරු ලබා දීම නොකළා කියන එක උඩ අවුරුදු 3කට ඌගේ ක්‍රීඩාව ඌව ICC එකෙන් තහනම් කරා. ඌට තරඟ පාවා දීමකට කිසිම සාක්ෂියක් නැහැ. ඌ තරඟ පාවා දීමකට සම්බන්ධයි කියලා. ඒ වගේම තරඟයක් වෙනස් කිරීම උත්සාහ කරතයි කියලා සාක්ෂියක් තිබුණේ නැහැ. නමුත් ඌ non cooperation ඒ කියන්නේ ඌ ඒ පරීක්ෂණයට සහයෝග නොදුන්නා කියන මත ඉඳන් තමයි ඌට ඒ වරදකරු බවට පත් වුනේ. ඉතින් මේකේදී අපි හිතනවා ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා බලය දීම සම්පූර්ණයෙන් මේක හොඳයි. නමුත් ඒ පරීක්ෂණය කරන්නේ මේ ඒකකය සියලුම ක්‍රීඩා වලට යටතේ ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා යටතේ නම් ඒ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ප්‍රධාන නියෝජිතයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එතන ලේකම්තුමාම යම්කිසි විදිහේ පරීක්ෂණයක් ආරම්භ කිරීම සහ ඌ විසින්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නෛතිකභාවයක් පිළිබඳ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ මුදල් ගෙවීමේදී අර පොලිස්පතිතුමා ඒ කියන්නේ පොලිස්පතිතුමාට සාමාන්‍ය සම්ප්‍රදානුකූල ගෙවීම් ක්‍රමයක් තියෙනවා විශේෂ අවස්ථාවවලදී. ඒකෙන් බැහැර වෙලා ඒ පොලිසිය නිලධාරීන්ට ඍජුව ගෙවීම් ක්‍රමයක් යෝජනා කළේ ඒ තමයි මේ ඇක්ට් එකෙන් එන්නේ. ඇක්ට් එකෙන් ආව මේ බලය එනවා. මම හිතන්නේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන් නම් සවස අපිට පුළුවන් ඒ ගැන ඔබතුමාලට තීන්දුවක් ගන්න. ඒ වගේම මේකේ තියෙනවා subject to direction of the secretary of the sports කියලා තව කරුණු කිහිපයක්. ඒ සියලු කාරණාවලදී දකින්නේ ක්‍රීඩාවන් සියල්ලේ ප්‍රශ්නයක් ආවම ඩිරෙක්ටර් ස්පෝර්ට්ස් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා ඉන්නවා. එතුමා සොයාබල්ලා මේ ඒකකයේ විසින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් ඊළඟට එතන ඒ ක්‍රියාදාමයේදී ක්‍රීඩා ඇමතුමා ඉන්නේ ඒ ඒකකයට උඩින්, ඒ වගේම අධ්‍යක්ෂකතුමාට උඩින්. ක්‍රීඩා ඇමතුමාගේ අමාත්‍යාංශ සියලුම පරිපාලන කටයුතු ප්‍රධානියයි ඉන්න ක්‍රීඩා අමාත්‍යාංශ ලේක. ඉතින් මේ සමස්ත ලේකිවිල්ල හදනකොට අපි දැක්කේ මට පේන දේ තමයි එය සාමාන්‍යයෙන් එංගලන්තයේ නැත්නම් ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඒවයි තියෙන ඉන්කෝපරේටඩ් බොඩිස් නැත්නම් ආයතන තියෙන. ඒවා ආයතන ලියාපදිංචි කිරීමේ පනතට යටත්තු තියෙන. එතකොට දැන් ඒ වගේ ඒවයි CEO නැත්නම් ප්‍රධාන විධායක එහෙම නැත්නම් මැනේජින් ඩිරෙක්ටර් අධ්‍යක්ෂකතුමාට ඒ බලය තියෙනවා. එතකොට ඒ ඇයිට ක්‍රියාත්මක කිරීමට වඩා වෙනස් ස්වරූපයක් ලංකාවේ තියෙන නිසා මේ ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් එයි කියලා අපි හිතනවා. මම මේ පනතේ ගෙනීම ගැන මේ ලංකාවේ ක්‍රීඩාවට තියෙන අපි අපකීර්තිය කිව්වොත් හොඳයි. විශ්වාසය පළුදු වෙලා තිනවා. මේ තරඟ පාවා දෙනවා. ඒ වගේම තරඟවලදී අවසානයේන ප්‍රතිඵලය ජනතාව කිරි විශ්වාසයක් නැහැ මේ ක්‍රීඩකෙන් ඇත්තටම ක්‍රීඩා කරාද ඔවුන්ගේ අතපසු වීමකින් මැච් එක පැරදුනාද කියලා. මැච් එක පැරදිච්ච ගමන් හිතනවා මේ මැච් එක පාවා දීලා කියලා. ඒක නිසා මේ වගේ නීති රීති ගෙනල්ලා විශ්වාසයක් තහවුරු කරන්න ස්වාධීන කමුටක් එහෙම නැත්නම් ඒකකයක් පත් කිරීමෙන් ක්‍රීඩාවේ කීර්ති නාමෙට නැත්නම් එහි විශ්වාසනීයභාවයට විශාල රුකුලක් එනවා. නිසා අපි හිතනවා මේ මෙවැනි රෙගුලාස් එනමේ විශේෂම නීතියක් පනතක් ගෙන එක හොඳයි. හැබැයි මේක ක්‍රීඩා අමාත්‍යතුමා කියන අමාත්‍යවරයාගේ යටතේ තියෙන එකේ යම්කිසි පරතරයක් තියාගත යුතුයි ඉදිරියේදී. නැත්තම් පෞද්ගලිකව යම්කිසි ක්‍රීඩකයෙක් හෝ නිලධාරියෙක් ඒක හොකී වෙන්න පුළුවන්, ෆුට්බෝල් වෙන්න පුළුවන්, රග වෙන්න පුළුවන්. ඒ ආයතනවල තත්ත්වයේ ස්වરૂපය මං හිතන්නේ මත මේ ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් එන්න පුළුවන්. මේකේ දැන් අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ උත්සාහ ගන්නවා කියන්න මේ පනත ගේනවට අපි විරුද්ධයි. මේ පනත ගේනවට විරුද්ධ නැහැ. මේ පනත ගේන එකට එකඟයි. මේකේ හැමතිස්සෙම උත්සාහ ගත්තා මේ මගේ ක්‍රීඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යම්කිසි මූල්‍යමය අක්‍රමිතාවයක් හෝ එහෙම නැත්නම් තරඟ පාවා දීමක් පිළිබඳව මම කියන්න ඕනේ මට නම් කිසිම චෝදනාවක් එහෙම නැත්නම් පරීක්ෂණයක් මට මූලික අක්‍රමිතාවයක් හෝ තරඟ පාවා දීමක් පිළිබඳව මට නැහැ. හැබැයි මේක ලෝකේ පුරාම ආපු අවස්ථාවල මම කලිනුත් කියලා තිනවා මේ පාර්ලිමේන්තුවේ මගේ පෞලේ උදුවේගේ සම්බන්ධතාවයක් තිබිච්ච නිසා ඒ අයගේ සම්බන්ධතාවය මුල් කරගෙන මට මඩ ගහන්න එපා කිව්වා. දැන් මට මේ ව්‍යාපාරවල සම්බන්ධයක් නැහැ. හැබැයි මේ ව්‍යාපාරවල දැන් සම්බන්ධතාවයක් තීම බව කියවෙන ගමන් ඒ කියන්න හදන්නේ ඒ කියන අය කියන්න හදන්නේ මට තීම ගමන් ක්‍රීඩකයන්ට පහරක් ඇති වෙනවා. ඒ කියන්නේ සමාජයේ ජනතාව අතර අවිශ්වාසයක් ගොඩ නැගෙනවා තරඟ පාවා දීම පිළිබඳ මොකක් හරි සම්බන්ධයක් වුණා. ඉතින් අපි ඒක දැක්කා සූර්යාව තරඟයකදී තරඟේ පාවා දුන්නා කියලා හිටපු ක්‍රීඩක මම හිතන්නේ ප්‍රමෝද වික්‍රමසිංහ මහත්තයා පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ලට පස්සේ හිටපු කැප්ටන් නායකයා ඇන්ජලෝ මැතිව්ස් මහත්මයාව පරීක්ෂණ තුනක් ඇති කරා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇන්ටි කරප්ෂන් යුනිටේගේ ICC එකේ ඒ වගේම FCID එකේ ඒ වගේම ඌට තව පරීක්ෂණයක් ඇති වුණා. ඒක ආවේ මේ බදු සම්බන්ධ ඒකෙන් සොයලා බැලුවම අවුරුදු දෙකක් විතර පරීක්ෂණ තුනක් හතරක් කරා. කිසි විටක ඔහු තරඟ පාවා දුන්නා කියලා සම්බන්ධයක් කිසිම තැනක තිබුණ නැහැ. ඉතින් අපි මේවැනි පරීක්ෂණ කරගෙන යනකොට අපේ ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙන එක සොයලා බලලා දඬුවම් කිරීම ඉතාම හොඳයි. හැබැයි මතවාදාත්මකව ඒ අයව අපි මානසික තත්ත්වෙ වැට්ටුවොත් ඒක දේශපාලන වශයෙන් ඉලක්ක කරගෙන පහර ගහන්න උත්සාහ ගත්තම අන්තිමට ඒකෙන් ප්‍රශ්න ඇති වෙන්නේ ක්‍රීඩාවට, ක්‍රීඩාවේ සිටින ක්‍රීඩකයින්ට. මම මඩ පිළිබඳව ප්‍රකාශ කරන කරුණු වලට උත්තර දෙන්න පාර්ලිමේන්තුව තුල බලාපොරොත්තු වෙනවා. නමුත් අර ලියකියවිල්ලක් ඉදිරිපත් කරපු නිසා ඩෙස්මන් ෆර්නාන්ඩෝ මහත්මයා මට ඒ ලියකියවිලි පිටපතක් තාම ලැබුණේ නැහැ. මං ඉල්ලුවා. ඒ අවස්ථාවේත් මම නැවතත් කියනවා මෙවැනි නීතියක් තිබුණ නැති නිසා ඒ පරීක්ෂණයේ ඉස්සරහට ගෙනියන්න බෑ. මොකද ඒක ප්‍රිලිමිනරි ෆයින්ඩින් එකක්, එහෙම නැත්නම් ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එකක්. ඒකෙදි නෛතිකතාවයේ උඩ ඒ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න බැරි නිසා අපිට ඒ පරීක්ෂණයේ අත්හිටවලා ඒ ක්‍රීඩකයින්ට පිළිබඳව ඉදිරියට යෑමට අපිට පුළුවන් කමක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිබුණේ. ඉතින් මම හිතනවා මේ වෙලාවේ
හරි ගරුව රජුනාත් මහත්මයා පොයින්ට් බෝඩ් අපි කරුණු පැහැදිලි කරන්න ඕන.
කතා කරන්නේ ගරු කතානායකතුමනි, ඒක පරීක්ෂණ ඉවර කරා. මට ළඟ තියෙන මම මේ සභාගත කරලා තියෙනවා
අනන්තවත්.
මේවා මේ හැන්සාඩ් එකට දාන්න මේ ටීවී එකට යවන්න කරන්නේ. මේගොල්ලෝ ඔය සූර්යාව මැච් එක ගැන කතා කරා. ඔය සූර්යාව තරඟයේ පරීක්ෂණයක් කරලා තියෙනවා. පරීක්ෂණේ කරලා තියෙන මෙතුමා ඩ්‍රෙසින් රූම් එකට ගියාට පස්සේ එන්නේ වෙච්ච දේවල් ඕන නම් අතරින් අහගත්තා. මෙතුමා ගිහින් කතා කරාට පස්සේ තමයි තරඟ වෙනස් වෙලා තියෙන්නේ. ඒක ගැන හොයන්න ඕනේ
නේද? ඔබට විනාඩි 3ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
මට තව කතිකයන් දෙන්නේගේ වෙලාව තියෙනවා ගරු කතානායකතුමා.
වෙන කතිකයෝ නැහැ.
ඇයි අපේ දැන් ශ්‍රියානි
නේගොල්නේ? හා ඒක අනිත් බිල් එක ගැන අනික් ගැන.
ආ ඒකේදී ආයේ මං ගන්න මේක.
ඒක ගැන.
බඩේ
මේක තමයි විනාඩි 3යි.
අරේ කෙසේ වෙතත් මම පැහැදිලිව කියන්න ඕනේ මේ වගේ මඩ නෙමේ. මම ක්‍රිකට් පාලක සභාපතිතුමා හැටියට තරඟයක් ප්‍රති වැස්ස වෙලාවත් මැච් එකක් නැවතුවම මම මේ ක්‍රීඩාංගණයට ය කියලා දැන් මේ තරඟේ පාවා දුන්නා. ඕක තමයි කරේ. ඇන්ජලෝ මැතිව්ස් මැච් එක පාවා දුන්නා කියලා ඒ මිනිහාව විනාශ කරා. ඒ මිනිහාගේ කාඩ් මොකද අපි හොඳටම දැක්කා ලෝක කුසලාන්ට යන්න තුන් වරිගයුවේ ක්‍රීඩකයෙක් හැදීගෙන ආවා. සමහර අය දන්නවා කාට ගැහුවමද කණ්ඩායම වැටෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඇන්ජලෝට ගැහුව ගමන් අපි අර හදාගෙන ආපු ඔස්ට්‍රේලියාවට 3.1 ගාලා හදාගෙන ආපේ කඩම් වැට. ඉතින් අපිට ගහන්න අපි දේශපාලනය කරනවා අපිට මේකට මුණ දෙන්න පුළුවන්. මේ මට ගහන ගමන් ගිහිල්ලා වැදුනේ ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයින්ට. ඒ නිසා අපි මේ තේරුම් ගන්න ඕන එකම පුද්ගලයායි මුළු ලංකාවෙම මේ ගැන කතා කරන්න එක පුද්ගලයා. වෙන කවුරුත් ඇවිල්ලා මේ ගැන කතා කරන්නේ නැහැ. මොකද තමන්ගේ තියෙන අඩුපාඩුකම් වහගන්න තමන්ගේ හැම ආයතනයක්ම විනාශ කරා. හැම ආයතනයක් විනාශ කරා විතරක් මේ ඒ හිටපු වරාය ගත්තොත් ඒ වරාය සම්පූර්ණ තොරතුරු ඇවිල්ලා මහින්ද මහත්තයා මේ අපේ විපක්ෂයට දුන්නා මෙන්න මේක තමයි මේ ආණ්ඩුව කරන්න යන්නේ. ඊට පස්සේ ගියා පෙට්‍රෝලියම් එක. පෙට්‍රෝලියම් එකේ ස්පොට් පර්චේසින් කරා. කළ දැන් මිලියන 800ක අජල මල්ලට යනවා පරීක්ෂණ. ඒ හොරකම අපි හිට අනිත් බලා ගන්න.
ඊළඟට
දැන් මේ වගේ තමන්ගේ ජාතික වශයෙන් කර විනාශ නාස්ති වහගන්න කොයි හරි ඇඟිල්ලක් හොයාගෙන යනවා කොයි හරි කුණු හොයාගෙන. අපිට ඕකට වෙලාවක් නැහැ. දැන් මේ වෛරයෙන් ඉන්නේ කෙනා ඒ වෛරයෙන් මේක විසඳගනි. ගරු කතානායකතුමනි, මේ ගෙනල්ලා තියෙන වෙනස් නැත්තම් පනතට අපි සහයෝගය දක්වනවා. හැබැයි මේ ගෙනත් තියෙන පනතේ යම් යම් කරුණු ක්‍රියාත්මක කරන්න ගියාම විශාල ප්‍රායෝගික ගැටලු වෙනවා. ඒ නිසා ක්‍රීඩාමතුමා කවුරු හෝ ආව කෙනෙක්ට අසීමිත බලයක් එනවා තමන්ට කැමති අයගේ පරීක්ෂණ කරන්නත් අකමැති අයගේ නොකර ඉන්න. ඒ ස්වාධීනත්වය මේ පනතේ නැහැ. මගේ කරුණු ඉදිරිපත් කරේ අමතුමාට ඒ ගැන. කරුණාකර ඒ ගැන ක්‍රියාත්මක වෙන්න කීමේ මම නියඳ.
කොමිසෝජී කර්මන්තුමා. ගරු සභානායකතුමා වෙන ආණ්ඩුපක්ෂයේ කතුකේ නැන්ද? හොඳයි හොඳයි. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැරදුකම් පළත් කරන පද දෙවැනි වැඩ කීම සභාව එක්කද කාර්ක සභාව. ගරු තිලංග සමාජපාල මෙතුමනි, ඔබතුමා විසින් ඉදිරිපත් කොට ඇති සංශෝධන සංසුන ආකාරය ඉදිරිපත් කොට නොමැති බැවින් එක් එක් වගන්ති යටතේ අවධාය යොමු කරට අවස්ථාවක් නොමැති බව දැන්වනු කැමැත්තෙමි. කීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පලංකෙට පත පළවෙනි වගන්තිය සභාව එක්ගද දෙවෙනි වගන්තිය
අයි,
තුන්වෙනි වගන්තිය
අයි,
හතරවෙනි වගන්තිය
අයි,
පස්වෙනි වගන්තිය
අයි,
හයවෙනි වගන්තිය
අයි,
හත්වෙනි වගන්තිය
අයි,
අටවෙනි වගන්තිය
අයි,
නවවෙනි වගන්තිය
අයි,
දහවෙනි වගන්තිය
අයි,
එකොළොස්වෙනි වගන්තිය
අයි,
දොළොස්වෙනි වගන්තිය
අයි,
දහතුන්වෙනි වගන්තිය
අයි,
දහතරවෙනි වගන්තිය
අයි,
පහළොස්වෙනි වගන්තිය
අයි,
දහසවෙනි වගන්තිය
අයි,
දහහත්වෙනි වගන්තිය
අයි,
දහහතරවෙනි වගන්තිය
අයි,
දහනවෙනි වගන්තිය
අයි,
විසිවෙනි වගන්තිය
අයි,
විසිඑක්වෙනි වගන්තිය
අයි,
විසිදෙවෙනි වැනි වගන්තිය
අයි,
විසිතුන්වෙනි වැනි වගන්තිය
අයි,
විසිහත්වෙනි වගන්තිය
අයි,
විසිපස්වෙනි වගන්තිය
අයි,
විසිහයවෙනි වගන්තිය
අයි,
විසිහත්වෙනි වගන්තිය
අයි,
විසිඅටවෙනි වගන්තිය
අයි,
විසිනවෙනි වගන්තිය
අයි,
තිවෙනි වගන්තිය
අයි,
තිස්එක වගන්තිය
අයි,
තිස්දෙවෙනි වගන්තිය
අයි,
තිස්තුන වගන්තිය
අයි,
තිස්හතවෙනි වගන්තිය
අයි,
තිස්පහ වගන්තිය
අයි,
තිස්හයවෙනි වගන්තිය
අයි,
තිස්හත්වෙනි වගන්තිය
අයි,
තිස්අටවෙනි වගන්තිය
අයි,
තිස්නවෙනි වගන්තිය
අයි,
හතවෙනි වගන්තිය
අයි,
හතළිස්වෙනි වගන්තිය. ප්‍රඥා වගන්තිය සභාවෙක්ගද
අයි,
නාමය සභාවෙක්ගද
අයි,
සභාවේ අදස්වේ. පනත් කිරීමපත් කාරක සභාවේ සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැන්වෙනු කැමැත්තෙමි. තුන්වර කියෙම ගෞරව අමාත්‍යතුමා
ප්‍රොපෝස් තුන්වෙනි කියේ
මම ඉදිරිපත් කරනවා.
තුන්වෙනි තමයි ඉදිරිපත් කරනවා. සභාවේද
අයි,
ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළක් මේ පනත් කිරීමපත් තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැන්වෙනු කැමැත්තෙමි. Item 2. Garusapana Agituma?
I move item 2, sir.
Jatika Navatpadana Niyojyanayatane Panatkenumpata Divinaya Rikima. Obutuma Idripat Kenna?
Mang Idripat Kenna.
Onde?
So we can, if there's no debate, we can pass it.
ඉන්න පොඩ්ඩක් ගරු සභානායකතුමා අපිට මූලාසන මණ්ඩලයේ කෙනෙක් යෝජනා කරන්න වෙයි. ඕඩර් ප්ලීස්. හොඳයි.
අශෝක්.
ගරු අශෝක් මාර්සිං මහත්මයා.
Honorable Susil Premajayanth, you can speak.
Aru Mulasana Ruda Sabhapatitumani, Jatika Navatpadana Niyojyayatane Kalochita Panatak Ketta Mama Dakinawa. Mokada Vidya Takshanaha Pareshana Vishayabhara Amathyavaraya Hatiyata Vasara Thunak Pamana Thibunu Kosti Ayatane Committee on Science, Technology and Innovation Kina Committee ඊට වඩා බලයක් තිබෙන නවෝත්පාදන පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන ආයතනය බවට එමෙතන නස්තිකා බවට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ටික කළා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒකේ නීතිපති නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එහි නිර්දේශ පවා ලැබුණ අවස්ථාවක තියෙනකොට තමයි මම ඒ අමාත්‍යංශයෙන් ඉවත් වුණේ. කොහොම වුණත් ඒ පනත් කෙටුම්පත තව ඉදිරිට යාමක් හැට මම දකිනවා. බොහෝ වෙලාවට මේ පනත් කෙටුම්පතේ තිබුණු කරුණු තමයි ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනය වශයෙන් මේ පනත් කෙටුම්පත අද හඳුන්වලා දීලා තියෙන්නේ. ගරු මුලසනරුවන් සභාපතිතුමනි, මෙහි පරමාර්ථය හැටියට තිබෙන කරුණු සමාජීය විද්‍යා තාක්ෂණ ආරක්ෂණ හා පරිසරික නවෝත්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීම ඇතුළු අරමුණු හයක් මෙහි සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ අද දේශපාලන වේදිකාවේ බව බොහෝ වෙලාට කතා වෙන්නේ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නම් නවෝත්පාදන අවශ්‍යයි. ඒ නවෝත්පාදන මගින් අපේ ස්වභාවික සම්පත් අපේ මානව සම්පත සම්බන්ධී කරගෙන අගේ එකතු කළා උපයා ගන්නා වූ විදේශ විනිමය තුලින් තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ අපේ රටේ තිබෙන්නා වූ ආනයන අපනයන තිබෙන්නා වූ පරතරය වෙළඳ පරතරය පියවාගෙන ගෙවුම් ශේෂය අඩු කරගෙන රුපියල ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ සඳහා දැනට තිබෙන ආයතනය කොමිෂන් සභාව. ඒක 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හැටියට තමයි ඒක තියෙන්නේ. ඒකට තිබෙන්නේ සීමිත කාර්යභාරයක්. 1979 වෙනි ඈත කාලේ ඒ කොමිසම ප්‍රමාණවත් වුණාට අද නවෝත්පාදනත් හඳුන්වා දෙමින් ඉදිරියට යන නම් ඊට වඩා ශක්තිමත් වූ ආයතනයක අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවය තමයි මේ පනතෙන් සපුරාලීම් සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළා තිබෙන්නේ. දැන් මේදී දැන් නවෝත්පාදනයේදී බාධක හඳුනා ගැනීම. මම දකින හැට තියෙන එක බාධාවක් තමයි නවෝත්පාදන ඇති කිරීම සඳහා වූ පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය විද්‍යා තාක්ෂණ කටයුතු පර්යේෂණ අමාත්‍යාංශය ඇතුළු මේ සියලු ආයතන වලින් වර්ෂයකට වැය වෙන මුදල අපේ GDP එකෙන් 0.11. නවෝත්පාදන හඳුන්වා දුන්න පර්යේෂණ කරපු ලෝකයේ දියුණු රටවල් GDP එකෙන් අඩුම ගන්න 2%කට වැඩි ප්‍රමාණයක් වැය කරනවා. දැන් ඊශ්‍රායලයේ වගේ රටවල් 3%කට වැඩි, දකුණු කොරියාව, ජපානය මේ වගේ රටවල් GDP එකෙන් විශාල මුදලක් වැය කරනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් බටහිර රටවල් ගත්තොත් ඒවැය පෞද්ගලික අංශයෙන් තමයි පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා මුදල් තම ප්‍රාග්ධනය යොදවන්නේ. ඒකට හේතුව ඒ රටවල් අතර තිබෙන වෙළඳපළ ක්‍රමය තුළ නව නිෂ්පාදන ඇති කළේ නැත්නම් ඒ සමාගම් ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඒවා වැඩි දියුණු කරමින් ඉදිරියට යා යුතු වෙන නිසා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පර්යේෂණ සහ සංවර්ධන අංශයට ඕනෑම පෞද්ගලික සමාගමක් එවැනි දියුණු රටවල් වල විශාල මුදලක් වෙන් කරනවා. හැබැයි අපේ රටේ ඒ කිරීම සඳහා අපේ රටේ පෞද්ගලික අංශයේ ශක්තිමත් නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයේ ඒ මට්ටමට එන තාක් කල් රජයට සිද්ධ වෙනවා මේ සඳහා මැදිහත් වෙලා පර්යේෂණ සඳහා නවෝත්පාදන සඳහා ප්‍රාග්ධනය යොදවලා එක්තරා මට්ටමක් තත්ත්වයක් මේක ගෙන එන්න. දැන් මේකට හොඳම උදාහරණය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිලා ඉන්න කාලේදී මහාචාර්ය තිස්සවිතාරණ මැතිතුමාගේ යෝජනාවක් අනුව ස්ට්‍රික්ට් ආයතනය අපි පිටිපන පිහිටෙව්වා. නැනෝ තාක්ෂණ පිළිබඳ පර්යේෂණ කරන ආයතනය. ඒක අපි තව ඉදිරියට ගිහින් දැන් දෙවැනි අදියරත් පටන් අරගෙන තියෙනවා. එතකොට මේ ආයතනය ආරම්භ කරන අවස්ථාවේදී නැනෝ තාක්ෂණය පිළිබඳව ලෝකේ ඉනොවේෂන්ස් කළා, සොයා ගැනීම් කළා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. ඒ තුලින් තමයි නැනෝ තාක්ෂණය තුලින් තමයි ග්‍රැෆයිට් ග්‍රැෆීන්, ඉල්මනයිට් ටයිටේනියම් ඩයොක්සයිඩ් ඊළඟට අපේ තිරිවා නැත්තම් ක්වාන්ට්ස් ඒක යොදා ගැනීම, ඊළඟට කුරුඳු වලින් කොහොමද රුධිරයේ සීනි ප්‍රමාණය කලමන පාලනය කරන්නේ, මෙවැනි පරීක්ෂණ ගණනාවක් කෘෂිකර්මයට අවශ්‍ය වන්නා වූ නැනෝ ෆර්ටිලයිස්, නැනෝ පොහොර නිෂ්පාදනය පර්යේෂණ කළා මේ වෙනකොට සමන්තුරේ ඒ ප්‍රදේශවල පර්යේෂණ කළා අවසන් කළා තියෙනවා. ඒ නිසා මේ ආකාරයට ඉමර්ජින් ටෙක්නොලොජිස් නැගියන තාක්ෂණය, ජීව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය මේ සියල්ල අරගෙන තමයි අද ලෝකයේ ඉදිරියට යන්නේ. ඒ නිසා එදා දුරදක්නා නුවණින් යුතුව දා රාජපක්ෂ ආණ්ඩුව නැනෝ තාක්ෂණ විද්‍යාගාරය ආරම්භ කළා. දැන් එතන ඉන්නවා ඒ පිළිබඳව ආචාර්ය උපාධි ලැබපු විදේශ රටවල තරුණ තරුණියන් 28 දෙනෙක් අපි තව ඉදිරියට ගෙනියන්න පශ්චාත් උපාධි ආයතනයක් කෘතයකට සම්බන්ධ කළා ඉදිරියට ගෙන යන්නේ. මේකෙන් අපි පැහැදිලි කරන්නේ මෙහි තිබෙනා වූ වැදගත්කම. මේ වැදගත්කම දා රාජපක්ෂ ආණ්ඩුව තේරුම් අරන් තිබුණා. ඊළඟට මම සඳහන් කරගන්න ඕනේ, දැන් මෙතෙන්ට යනකොට සමස්ත අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕනේ. දැන් අවුරුදු 15කට කලින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරි, මැතමැටික්ස්, STEM education ආරම්භ වෙලා අද ඉදිරියට යනවා. හැබැයි අපේ රටේ තාම සූදානමක්වත් ඒතරට නැහැ. ඒක නිසා තමයි අපි ඒ වැඩපිළිවෙල අපේ රටට ගැලපෙන ආකාරයට STEM education එක දැන් STEM plus A නෝ arts ඒකත් එකතු වෙලා. ඉතින් පෙර පාසල් අවදී ඉඳලා මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ ඉනෝවේටර්ස්, නවෝත්පාදකයින්, පර්යේෂකයින් බිහි කරගන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත්. දැන් මේකේ දැනට ඉන්න අය මේකට හුරු කිරීම සඳහා මම මේ විෂය භාරව ඉන්නකොට අපි පටන් ගත්තා ඉනෝවේෂන් ලැබ්, නවෝත්පාදන පර්යේෂණාගාරය. මේකට UNDP-ගේ සහයෝගය ලැබුණා. ඒ අනුව කොළඹ බෞද්ධාලෝක මහත්තයාට ආසන්නයේ තියෙන ITI ආයතනයේ එක පරිශ්‍රයක් අපි අරගෙන ඒකට ප්‍රතිපාදනය වෙන් කළා. ඉනෝවේෂන් ලැබ් එක පටන් ගත්තා අපි. මේවා තව වේගෙන් වර්ධනය කළ යුතු ක්ෂේත්‍රයක්. ජෛව තාක්ෂණ විද්‍යාගාරයේ සියලු කටයුතු කළ ආරම්භ කරන්න හැදුවා. ප්‍රතිපාදනය නිසා කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා ජාන තාක්ෂණයේ පිළිබඳව අද සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල් වල පර්යේෂණාගාරවලට යවලා තමයි ඒවා සමහර ඒවා ගෙන්න ගන්න වෙන්නේ. එහෙම කරන්න බෑ. අපරට ජනගහණය මිලියන 22ක්. ජනගහණයේ ප්‍රමාණයට සරලන පර්යේෂක අපේ රටේ ඉන්න ඕනේ 22,000ක්. හැබැයි අද අපේ රටේ ඉන්නේ සීලුම ක්ෂේත්‍රවල පර්යේෂකයන් 5,200ක පමණ ප්‍රමාණයක්. මේන් 2,000කට අඩු ප්‍රමාණයක් තමයි ඇප්ලයිඩ් රිසර්ච්, ව්‍යවහාරික පර්යේෂණයන් වල අද යෙදෙන්නේ. අනිත් බොහෝ දෙනෙක් යෙදෙන්නේ ෆන්ඩමෙන්ටල් රිසර්ච්, මූලික අධ්‍යයනයන් පිළිබඳව. එනිසා දැන් අද ගත්තොත් එහෙම දකුණු කොරියාව එක ප්‍රොඩක්ට් එකයි Samsung. Samsung ටෙලිවිෂන් එක, සෙල් එක මොනවාද නැත්තේ? ඊළඟ ජෙනරේෂන් එකටත් ගිහිල්ලා ඉවරයි. බලන්න කොයිතරම් වේගෙන් යනවද? දකුණු කොරියාව සියලු ලෝකයේ රටවල් අභිබවා ගිහිල්ලා ඒගොල්ලන්ගේ GDP එකෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා මේ ප්‍රොඩක්ෂන්ස් වලින්. අන්න ඒව තමයි ඉනෝවේෂන්ස්. හැබැයි මේක කරන්න පර්යේෂකින්ට ප්‍රතිපාදන අපේ රටේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා පරිසරය සකස් වෙලා නැහැ. ඒ නිසා රජයට සිද්ධ වෙනවා ප්‍රාග්ධනයේ යොදවලා මේවා ඉදිරියට ගෙනියන්න. ඒ තුලින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ නවෝත්පාදන පිළිබඳව ඉදිරියට ගෙනහිල්ලා ඒ පිළිබඳව ප්‍රතිපාදන වෙන් කළා හිටන් අපේ රටේ ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන. දැන් අපි මෙතන ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අපේ රටේ ඛනිජ ද්‍රව්‍ය, අපේ රටේ ඛනිජ ද්‍රව්‍ය මම හිතන්නේ මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුව ඇතුලේ තවදා අද අන්තිම දවසින්ද හොදයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම එකතු වෙලා මම හිතන්නේ පොඩි රැස්වීමක් තියෙනවා. ඒක හොඳයි, මොකද එළිය රැස්වීම තිබ්බට සෙනග නැහැ. ඒක ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ හරි ඔහොම තියෙන එක හොඳයි රැස්වීම. දැන් අපි මෙහි කතා කරනවා එතන රැස්වීමක් තියෙනවා. ওই විදිහට තමයි එළියෙත් තින්නේ. ඉතින් මම ඒක කියන්න සිද්ධ වුණේ මොකද අපේ කතාවට නෙමෙයි අවධානය යොමු වෙන්නේ ඇමතිවරුන්ගේ. ඒගොල්ලන්ගේ රැස්වීමක් මේක ඇතුලේ. කරුණාකරලා ඔය 4-5 දිනක් ගිහිලා එළිය තියන්න අඩුම ගාන 500ක්වත් හොයාගන්න පුළුවන් වෙයි එතකොට. දැන් මුලස්සන රොඩ මන්ත්‍රීතුමනි මේක තමයි අපේ රටට වෙලා තින්නේ. නවෝත්පාදන පනත ගේන පනත අපි අදහස් ප්‍රකාශ කළා කරුණ ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුව ඇතුලේ කුඩා රැස්වීමක් කරන ආණ්ඩු පක්ෂය. මෙන්න රටට වෙලා තින දේ. මේක වෙනස් විය යුතු නැද්ද 16 වෙනිදාට? මේක වෙනස් විය යුතුයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ මීට වඩා දායකත්වයක් අරගෙන රටට වැදගත් දෙයක් කියන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? රටේ ජනතාව අතර සමාජගත වෙනවා. මේ 225ම වැඩක් නැහැ. ඒ නිසා තමයි 225න් කෙනෙක් නොවන වෙනත් තොරතුරු තාක්ෂණ පිළිබඳ දැනුමක් තියෙන, දැක්මක් තියෙන, වැඩපිළිවෙලක් තියෙන කෙනෙක්ව අපි ඉදිරිපත් කළේ අපේ ජනාධිපති අපේක්ෂක හැට මෙන්න මේ නිසා තමයි. දැන් මම මේ නවෝත්පාදන කතා කරන්නේ ඩිජිටල් තාක්ෂණය. දැන් අවුරුදු 4-5ක් බැලි වුණානේ මේක කරන්නේ. පුළුවන් වුණත් අද ලෝකේ වියට්නාමේ, බංග්ලාදේශේ මේ රටවල් සියල්ල අපු පසු කරගෙන ගිහිල්ලා. අපි පසු කරගෙන ගිහිල්ලා. දැන් අපි කොතනද ඉන්නේ? ලෝකේ රටවල් අතර තරඟයට මුහුණ දෙන්න නම් විද්‍යාව, තාක්ෂණ, පර්යේෂණ වලට රජයේ මැදිහත් වෙලා ප්‍රාග්ධනය යොදවලා අධ්‍යාපන ක්‍රමයේ විශාල ප්‍රතිසංස්කරණයකට ගිහිල්ලා සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා යන්න පුළුවන් නායකත්වයක් රටට ඕන කරලා තිනෝ. ඒ වටා තමයි ජනතාව ගොනු කරන්න ඕනේ කුමන දේශපාලන පක්ෂයේ වුණත්. එහෙම නැතුම මේක දෙනවා මේක දෙනවා දීම හරියන්නේ නැහැ. එහෙමනම් දෙන්න ප්‍රතිපාදන. පර්යේෂකකට පර්යේෂණ කරන්න. කෝ විශ්වවිද්‍යාලයට ප්‍රතිපාදන. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන දෙලා තින්නේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයට. ජාත්‍යන්තර සමුළුවක් තියන්න මුදල් නැහැ. මම ඉන්නකොට සමුළු 9ක් තිබ්බා. ප්‍රතිපාදන වෙන් කළා දීලා. ඒ නිසා නවෝත්පාදන පනත ගේන එක හොඳයි. හැබැයි මෙහි අරමුණු සාක්ෂාත් කරගන්න නම් පෞද්ගලිකාංශයේ ශක්තිමත් නැති නිසා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ඉනොවේෂන්ස් වලට පර්යේෂණ කරන්න අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සහ තාක්ෂණය දෙන්න ඕනේ. ලාංකීය විද්‍යාඥයෝ දහස් ගණනක් පිටරට ඉන්නෝ මෙහෙට ඇවිල්ලා අපිට සහයෝගය දෙන්න. මම ගෙනාවා ඒ වගේ විද්‍යාඥයෝ එකවර ගෙනල්ලා ඒගොල්ලෝගේ සහයෝගය ගන්න කටයුතු කළා. ඒක නිසා මේ පනත ඉස්සරහට යන්න නම් අපි දැනගන්න ඕනේ ඒ විද්‍යාඥයන්ව ගේන්න අවුරුදු දෙක තුනක් මෙහි ඇවිල්ලා සේවය කරන අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා මේකට අවශ්‍ය විද්වතුන් අවශ්‍ය වෙන්නේ මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්න. වෘත්තිකයන් අවශ්‍යයි, විද්වතුන් අවශ්‍යයි, විද්‍යාඥයෝ අවශ්‍යයි. ඒ සියලු දෙනා එකතු කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අපේ ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන් රටගෙන යන්න නොදී ප්‍රතිපත්තිය සකස් කළා, මිනරල් පොලිසිය එකක් හදලා ඒක අගේ එකතු කිරීම සඳහා මේ රට තුල කටයුතු කරන්න ඕනේ. සාම්ප්‍රදායික අපනයනයන්ගෙන් අපේ ශ්‍රමිකයෝ රට යවලා, අපේ ගාමන්ස් රට යවලා තවදුරටත් විදේශ විනිමය උපයා ගන්න පුළුවන් කාලෙක නෙමෙයි අපි ඉන්නේ. මොකද අපේ ඕනෑම නිෂ්පාදනයකට ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රශ්නේ තමයි විදුලි ඒකකයක තියෙන මිල. රුපියල් 23.726ක් වෙනවා සාමාන්‍ය මිල. රුපියල් 30 ගණනටත් ගන්න වෙනව සමහර අවස්ථාවල. ජල විදුලිය, පුනර්ජනනීය බලශක්තිය, පරිසරය රැකගනිමින් යන්න පුළුවන් තාක්ෂණය දිනු කළා අඩු ඒකක පිරිවැයකට අද නිෂ්පාදනය කරන්න පුළුවන්. එසම මේ සියල්ලම මේ නවෝත්පාදනයට අයිති වෙනවා. කාලය තව තියෙනවද? දැන් ඒ නිසා මුලාසම උඩ මන්ත්‍රීතුමනි මේ ඉදිරිපත් කළා තියෙන පනත දැන් මෙතන ඊළඟ ප්‍රශ්නේ. දැන් මුදල් අමාත්‍යාංශයට අපි යෝජනා ඇරියාම නවෝත්පාදන වලට පර්යේෂණ වලට මුදල් වෙන් කරන්න එතන කවුරුත් නැහැ. මේ ක්ෂේත්‍රය පිළිබඳව විද්වතු ආර්ථික විද්‍යාඥයෝ තමයි මුදල් වෙන් කරන්නේ. හා විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයට මිලියන 300යි. හා මිලියන 300 මොකද්ද කරන්න පුළුවන්? එක ජාත්‍ය එක සමුළුවක් තියන්න විශ්වවිද්‍යාලයකට අඩුම ගාන මිලියන 15ක් 20ක් යනවා. ඒ ඇයට මුදල් නැහැ. එතන තමයි විද්වතුන් එක රාශි වෙන්නේ. දින දෙකක තුනක වැඩමුළු තීලා යම් සොයා ගැනීම කළා. ඒව රටට ගෙනියන්න ක්‍රමයක් නැහැ. ඊළඟ කාරණය තමයි මුදල් ප්‍රාග්ධනය දෙන්න ඕනේ ඉනොවේටර්ස්ට. නවෝත්පාදනය කරන අයට ප්‍රාග්ධනය දෙන්න ෆන්ඩ් එකක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට යන්න බෑ. අපි ජිනීව වලට ගිහිල්ලා මේ රන් කුසලාන ගත්තා, ගෝල්ඩ් මෙඩල්ස් ගත්තා. අපේ දරුවෝ සමහර වෙලාවට සමහර ඉනොවේටර්ස්ලා හොඳ නිෂ්පාදන ඉදිරිපත් කළා. හැබැයි අපි වාර්ෂිකව සම්මානයක් දීලා එතනින් කතාව ඉවරයි. ප්‍රාග්ධනය නැහැ එතනින් ඉස්සරහට යන්න. ඒ නිසා ඒකට වෙනම ෆන්ඩ් එකක් හදන්න ඕනේ. ඉතින් රට ඉදිරියට ගෙනියන්න නම් ඛනිජ අපේ ස්වභාවික සම්පත් පිළිබඳව ප්‍රතිපත්ති ඉස්සෙල්ලා ඇති කරන්න ඕනේ. ඒව ඒ ආකාරයෙන් රට ගෙනියන්න නොදී රට තුළට ටෙක්නිකල් නෝහව් එක ගෙනල්ලා රට තුළ ඒවා වැලියු ඇඩ් කළා, අගේ එකතු කළා, විශාල විදේශ විනිමයක් ගන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ රටවල අද සිද්ධ වෙන්නේ. හැබැයි අපේ රටේ වෙන්නේ තීන හැම එකම විකුණනවා. අම්බතර විකුණනවා, මත්තල විකුණන්න ලෑස්ති, තෙල් ටැංකි ටික විකුණනවා, පුළුවන් නම් තිරිකුණාමලෙත් විකුණනවා. මෙහෙම විකුණලා හිටන් අන්තිමට රටේ ජනතාවත් විකුණලා තමයි ආණ්ඩු ගෙනියන්න හදන්නේ. ඉතින් මේක අපි වෙනස් කරන්න ඕනේ. අද රටේ ඉන්න සම්පත් දායකව පිටරට ගිහිල්ලා ඉන්නෝ. ඇයි එන්නේ නැත්තේ? එන්න මෙහි අවස්ථා නැහැ. හා ඒ මඩ ගහපු ඒවා සිංගප්පූරු ඉන්න අර්ජුන මහේන්ද්‍රන් මෙහෙ බැංකුව හොරගම් කළා. එහෙ ගිහිල්ලා අර කරුණාකරලා වාඩි වෙන්න මගේ කතාව. සිංගප්පූරුවේ කවුරු කියේ නැහැ. සිංගප්පූරුවත් එක්ක මේ කරුණාකරලා වාඩි වෙන්න මේ මගේ කතාවට බාධා කරන්න එපා. සිංගප්පූරුවත් එක්ක තෙල් ගනුදෙනු කළේ නැහැ ලංකාව. තමුන්නාසේ දැන් නැත්තම් කටවහ ගන්න. ඔව් සිංගප්පූරුවේ තෙල් සිංගප්පූරුවේ තින්නේ තෙල් වෙළඳපොළ පුසක් තෙල් නිෂ්පාදනය කරන රටවල් නෙවෙයි. ඔව් ඒ පට්ටපල් බොරු.
ඔබතුමාට විනාඩියක් කාලයක්
තියෙනවා. සජින් වාස්ගේ නම කියපින්ද මම කතා කරන්නේ මේක නැති නිසා. හැබැයි එතුමාට ගෙසරේ නාම යෝජනා දුන්නේ නැති හේතුවත් කියන්නයි කියන්න රටට.
ඔබතුමාට විනාඩියක් තියෙනවා.
ඔව් අතිරේක ප්‍රශ්න අහන්න එපා. ඉතින් ඒක නිසා අනුක තමයි කියන්නේ දැන් මෙච්චර වැදගත් කතාවක් කරද්දි මේ නවෝත්පාදන පිළිබඳව දැන් මෙතුමා නැගිටලා නැගිටලා බලන්නකො. ආ මේ මේ අපි කතා කරන්නේ මෙතෙක් කල් කරන්න කරන්න බැරි දෙයක්. හොඳයි මම තමුන්නාන්සර එක අභියෝගයක් දෙනවා. කරු බුලා සොනුරා මන්ත්‍රීතුමනි පුළුවන් නම් නැනෝ මීටරයක් කියන්නේ මොකද්ද කියලා කියන්නේ. දැන් නැගිටලා කියන්නේ. පුළුවන් නම් ආණ්ඩුපක්ෂ ඕන කෙනෙක් කියන්නේ නැනෝ මීටරය අර්ථ දක්වන්න. මේක අභියෝගයක්.
මං කියන්නේ.
තමුසලා ආ කියන්නේ. ඔබතුමා කියන්නේපා. ඔබතුමා ඔතන ඉන්න නිසායි මම මේගොල්ලන්ට කිව්වේ. පුළුවන් නම් එක්කෙනෙක් හරි නැගිටලා කියන්න නැනෝ මීටරය කියන්නේ කීයද කියලා ඒකකේ. කියන්න බෑ. මං කියන්නේද?
මං කියන්න ඕන.
10 ඍණ 9. අහගන්න. ආ මීටරය බිලියනකට කුඩා කරලා එක කොටසකට නැනෝ ඒකකේ කියන්නේ. තමුන්නාසලා කතා කරන්නේ ඩිජිටල් තාක්ෂණේ ප්‍රතිපත්ති ප්‍රකාශනල නැනෝ මීටරය කියලා ගන්න එක මන්ත්‍රීවරෙක් නෑ ආණ්ඩුපක්ෂයේ රැස්වලා මෙතන. හැබැයි නැගිටලා කතා කරන්නේ කොහෙවත්
ඩිජිටල්
කියන්නේ තොරතුරු තාක්ෂණයේ ඊළඟ අදියරට ගිහිල්ලා නෑ
ඩිජිටල් කියන වචනේ අර්ථකථනය දැන් ඔබතුමා දැන්
ඩිජිටල් කියන්නේ ඊටාම කුඩා තාම අංශුගාන්ට ගිය තාක්ෂණය ඒව අංශු ආකාරයෙන් තමයි යන්නේ. එතකොට න්‍යෂ්ටියක් වටා තිනවා තුනක්. ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන.
ඒක
ඒවා වෙන් වෙන් වශයෙන් අරගෙන ගෙන යන අංශු ආකාරය.
මේ මේ දැන් ඔබතුමා
මයික්‍රොෆිසික්ස්.
සර්
එතනින් තමයි ඔතෙන් තේන්නේ.
ඩිජිටල් කියන්නේ සරලම වචනේ ආංකන. හරි. එතකොට හරි.
මම කිය පුළුවන් තරම් ඒක
තියෙනවා. අපිට මේක මේක සරලව කතා කරන්න පුළුවන්. මිනිහෙක්ට මේක මොන කුණු හරුපයක්ද කියලා කියලා දෙන්න විදිහට අර්ථකථන ගන්න පුළුවන්.
අපි එන්නේ
නෑ මම කියන්නේ. දැන් ඔබතුමාට දැන් මම ඊටදා සරල විදිහට කියන ඩිජිටල්
කියන්නේ මම
කියන සරල විදිහට කිව්වොත් සර් ඒකට කියන්නේ ඇඟිලි වලින් කරන. ඒ කියන්නේ ලෝකයේ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය කියන්නේ තමන්ගේ ඇඟිලි දෙකට ගේන එක.
හරි හරි.
ඉතින් දැන් ඔබතුමා
ඇඟිලි වලට
ෆෝටෝන මෝටෝන කිව්වම
මල
කෙලියයි ඩිජිටල් කෙලවෙනවා. ඒකයි
වෙන්නේ. ඩිජිටල් කෙලවෙන්නේ නෑ. ඩිජිටල් වලට ඉන්නේ
එතනින් තමයි. ඔබතුමා කාලය අවසානයි.
අංශු වලින් එන්නේ. ඒක අහන්න මුලාසනේ ඉන්න මහාචාර්ය අංශු වාරසිංහගේ. එතුමා ගෙනවත් ආශු. අංශු වලින් එන්නේ.
ඔබතුමා ඔබතුමාගේ කාලය අවසානයි
මත් එතුමා. මම ස්තුතිවත් වෙනවා මේ කාලේ දීම ගැන. මෙන්න මේක තමයි මෙන්න මේක තමයි தত্ত্বය. වැදගත් දෙයක් කියනකොට නැගිටලා ඒකට බාධා කරලා ඒක නවත්තන්න යනවා. හැබැයි මේ පනතේ පරමාර්ථයටවත් අඩුම ගන්න කතා කරන්න දන්නේ නැති ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් මා හිතන්නේ 316 වෙනිදාට ලැබෙවි. 17 වෙනිදෙන් පස්සේ අපි කියන්නම් අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කළාම අපි සම්පූර්ණයෙන් නවෝත්පාදන තාක්ෂණය මේ සියල්ල යොදාගෙන මේ රට ගෙනියන්න ඕන තැනට ගෙනියන්න ලෑස්ති කියන කාරණේ තව පැහැදිලිව මම සඳහන් කරනවා.